අවසරයි ස්වාමීන් වහන්ස, මේ බුදුදහමේ ප්‍රතිපදාව ගැන කතා කරනකොට පාරමිතා කියන කාරණයක් ඉස්මතු වෙනවා නේද ස්වාමීන් වහන්ස? එතකොට අපි අහලා තියෙනවා මේ අපේ බෝසතාණන් වහන්සේ සතර අසංකේය කල්පලක්ෂය පාරමිතම් පිරුවයි කියන කාරණේ. එතකොට සමහර බෝසතාණන් වහන්සේලා ඊටත් වැඩිය පාරමිතා පිරුවයි කියලා අපිට අහන්න ලැබෙනවා. ඉතින් මම මුලින්ම කැමති ස්වාමීන් වහන්සේ සතර අසංකේය කල්පලක්ෂයක් කියන එක කියන්නේ කොහොමද කියන කාරණේ දැනගන්න.
හොඳයි. සතර අසංකේයකුත් කල්පලක්ෂයක් කියන එක තමයි පද දෙක සංදි වෙලා තමයි එකතු වෙලා මේ වචනේ වාක්‍ය හැදිලා තියෙන්නේ. කල්පය කියන එක නම් මේ අහල ඇති බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන තුන එක දීර්ඝ කාලයක් හැටියට. සාමාන්‍යයෙන් කල්පයක් කියලා කියන්නේ මේ ග්‍රහ මණ්ඩලයක්. අපි ගත්තොත් දැන් කාලේ හැටියට ඒක සෞර ග්‍රහ මණ්ඩලයක්. ඒකත් එක්කම බිහි වෙනවනේ චක්‍රාවාටයක් කියන එක. ඒකක් වගේ ඒ පද්ධතියක්ම හැදිලා ක්‍රමයෙන් සකස් වෙලා ඒව ස්ථාවර තත්වයකටපත් වෙලා නැවතත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඒ යනක් මුළු සම්පූර්ණම කාලය වගේ මේ පොළොව තලයක් එහෙම නැත්නම් අපිට කියනවා පොළොව තලයක්ම සකස් වෙලා හැදිලා ඒක විනාශ වෙන්නට යන කාලය වගේ තමයි කල්පය කියන එක අදහස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමා කියලා තියෙනවා කල්පය ගැන. මේ බොහොම ප්‍රසිද්ධ උපමාවක් තමයි අර ගව්වක් දිග ගව්වක් පල්ල ගව්වක් මුස ඒ ලොකු හතරස් පෙට්ටියක් අබෑට පුරවලා තියෙනවා නම් අවුරුදු 100කට වරක් කියන අබෑටයක් යමෙක් අයින් කරනවා නම් ඒ අබෑට ඒ මුළු විශාල පෙට්ටි ඉවර වෙන අය කල්පේ ඉවර වෙන්නේ නැහැ. මෙහෙම කල්පේ කියන්නේ අති දීර්ඝ කාලයක් කියලා පෙන්වලා තියෙනවා. එතකොට කල්ප ලක්ෂයක් කියන්නේ එතකොට ඊටත් වඩා අති දීර්ඝ කාලයක්. මේකට එකතු වෙනවා සතර අසංකේයයක් කියන එකකුයි. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ ඇත්තටම පාරමිතා පුරපු කාලය නෙමෙයි, මේක නියත විවරණ ලැබලා එතන ඉඳන් ආපු කාලය තමයි මේ සතර අසංකේයකුත් කල්පලක්ෂය කියන්නේ. ඒ කියන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ අරගෙන එතන ඉඳලා ඒ බුදුරු තවත් 23 දෙනෙක්ගෙම මේ නියත විවරණ අරගෙන අවසානයේ ගෞතම නමින් බුද්ධත්වයට පත් වුණා. ඒ නියත විවරණ ගත්තා ඉඳලා අද දක්වා කාලයේ සතර අසංඛ්‍ය කල්පලක්ෂයයි කියලා කියනවා. එතකොට ඒ අපේ බුදුරජාණන් වහන්සේත් මේ කල්පයට ඊළඟ පහළ වෙන්න ඉන්න බුදුරජාණන් වහන්සේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. එතකොට අර මුල්ම නියත විවරණ ගත්ත කල්පයේ වැඩ සිටියා තවත් බුදුවරු කිහිප නමක් නියත විවරණ ගන්නට පෙර ආතුව පහළ වෙච්ච තණ්හංකර මේදංකර සරණංකර කියලා. ඒ ඔක්කොමත් එක්ක අපි කියනවා බුදුවරු 28 දෙනෙක් ගැන අපි සඳහන් කරනවා. 28 බුද්ධ වන්දනාව කියලාත් එකක් තියෙන්නේ. එහෙමයි. මේ අය දන්නවනේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝධිසත්වය මුලින්ම නියත විවරණ ගත්තේ කියලා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කල්පයේ තුල, කියන්නේ බොහෝම ඉස්සර කාලේ වැඩ සිටිය තවත් බුදුරජාණන් වහන්සේලා තුන් නමකට. ඒක නිසා අපි කියන එකට භද්‍ර කල්පයක ඒ වැඩ සිටියේ මුලින්ම තණ්හංකර බුදුරජාණන් වහන්සේ, ඊට පස්සේ මේධංකර, ඊට පස්සේ සරණංකර, අවසාන වශයෙන් තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එතකොට ඒ අවසාන බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ මුලින්ම නිවැරදි විවරණ ගන්නට යෙදුනේ. ඉතින් මේක සඳහන් වෙනවා ඒ බුද්ධ වංශ පාළියේ අපරිමෙයෝ ිතෝ කප්පේ චතුරවාසි විනායක තණ්හංකරෝ මේධංකරෝ අතෝපි සරණංකරෝ දීපංකරෝච සම්බුද්ධා ඒක කප්පං හිතේදීන. ඒ කියන්නේ මීට මේ අදට අපරිමෙය කල්ප ගානකට ඉස්සෙල්ලා පරිමාණයක් කියන්නට බැරි බොහෝ කාලයකට ඉස්සෙල්ලා මේ බුදුරු හතර දෙනෙක් එක්තරා කල්පයක වැඩ සිටියලු කියලා සඳහන් වෙනවා. එතකොට එතන ඉඳන් ආපු කාලේ තමයි මේ සතර සංඛාර ලක්ෂය කියන්නේ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේට පස්සේ ලෝකේ පහළ වුණ කොණ්ඩඤ්ඤ කියලා බුදුරජාණන් වහන්සේ නම. ඒක සඳහන් වෙන්නේ මෙහෙමයි, දීපංකරස්ස අපරේණ කොණ්ඩඤ්ඤෝ නාම නායකෝ ඒකෝව ඒක කප්පම් හි තාරේසි ජනතං බහු. ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කල්පය තුල, කාලය තුල, ඒ කියන්නේ පෘථිවි තලය තිබුණා වූ කාලය තුල එක බුදුරජාණන් වහන්සේ පහළුණේ, කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ විතරයි. දීපංකරස්ස භගවතෝ කොණ්ඩඤ්ඤස්ස සත්තුනෝ ඒතේ සංඝන්තරා කප්පා ගණනාතු අසංඛ්‍යං. එතකොට මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ දක්වා අතර කාලය මේ සඳහන් වෙනවා මෙතන, ඒතේසං අන්තරා කප්පා ගණනාතු අසංඛ්‍යා. ඔවුන්ගේ අතර කාර්යය, ඒ කියන්නේ ඒතේසං අන්තරා කප්පා ගණනාතු අසංඛ්‍යා කියලා. ගණන වශයෙන් සංඛ්‍යාවකට ගන්නට බැරිය කියලා. හරිද? ඒකයි කියන්නේ ගණනාතු අසංඛ්‍යා. එතකොට තේරෙනවද මේ තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කියන බුදුරණවහන්සේලා එක කල්පයක වැඩ සිටියා. ඊට පස්සේ බොහෝ ගණනින් දක්වන්නට බැරි අසංඛ්‍ය කල්ප ගානක් පසු වෙලා තමයි කොණ්ඩඤ්ඤ කියන බුදුරණවහන්සේ පහළ වුණේ. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පහළ වුණා මංගලෝ කියලා බුදුරජාණන් වහන්සේ නමක්. මංගල බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ මේ ඔක්කොම මේ අපේ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ගත්තා වූ බුදුරජාණන් වහන්සේලා. ඉතින් මේක සඳහන් වෙනවා තේසම්පි අන්තරා කප්පා ගණනාතු අසංඛ්‍යා කියලා. ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ බුදුරන් වහන්සේ පහළ වෙලා ඊට පස්සේ බොහෝ කල්ප ගානක් ඉක්ම වෙලා තමයි මංගල කියන බුදුරන් වහන්සේ පහළ වුණේ. ඒ අතර ගිය කාලය මේ දක්වලා තියෙන්නේ මේ බුද්ධ වචනයක් වශයෙන්ම තේසම්පි අන්තරා කප්පා ගණනාතු අසංඛ්‍යා. එතකොට දැන් මෙන්න මෙහෙම මේ අතර කාලවල, එතකොට මෙතන අසංඛ්‍යය වශයෙන් ගණන කාලවල කීය ගියන්ද? දෙක. ඒ කියන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ වෙනකන් ඉක්ම ගිය කල්ප ගණන අසංඛ්‍යය කියලා දාලා තියෙනවා. අසංඛ්‍ය කියන්නේ සංඛ්‍යාවට සංඛ්‍යාවට ගණින්නේ නැහැ කියලා. ගණනක් කියන්නට බැරිය කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ඊට පස්සේ පහළ වුණ මංගල බුදුරජාණන් වහන්සේගේ අතර කාලය සංඛ්‍යාවට ගිනිය සංඛ්‍යාවට ගන්න බෑ, ගිනිය නොහැකි. ඔව්, කල්ප වශයෙන් ගිනිය නොහැකි කියලා තමයි තියෙන්නේ.
ඒ කියන්නේ කල්ප ගණනක් කියන්න බෑ කියන්නේ.
ඔව්, කල්ප ගණන කියන්න බෑ. ඒ කියන්නේ බොහෝ කල්ප ගණනක් ඉක්ම ගිහිලා තියෙනවා. ගිහිලා තියෙනවා ඒ අතරේ. මේ බුද්ධ ශූන්‍ය කල්ප වෙන්න පුළුවන්. එතකොට ඊළඟට ඒ මංගල බුදුරජාණන් වහන්සේනේ පහළවනේ කොණ්ඩඤ්ඤ බුදුරන් වහන්සේගෙන් පස්සේ. කොණ්ඩඤ්ඤ ඒ මංගල බුදුරන් වහන්සේ මේ වැඩ වාසය කරපු ඒ භද්‍ර කල්පේ පහළ වෙලා තියෙන බුදුරු හතර නම. මංගලෝ, මංගල, සුමන, රේවත, සෝභිත කියලා. එකම කල්පයක මේ බුදුරු හතර නම විවිධ කාලවකවානවල, ඒ කියන්නේ එකම පොළොව තලයක් තියෙන කාලයක විවිධ කාලවකවානවල පහළ වුණා. එතකොට ඒ හැම බුදුරයන් වහන්සේගෙම අපේ බෝධිසත්වෝ නියත විවරණ ගත්තා. ඒ කල්පයේ අවසානයේ පහළ වුණේ සෝභිත කියන බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ තණ්හංකර බුදුරන් වහන්සේගෙ ඉඳලා බැලුවොත් මේ නම වෙන බුදුරජාණන් වහන්සේ. ඒ සෝභිත බුදුරන් වහන්සේගෙන් පස්සේ පහළ වුණ අනෝමදස්ස කියන බුදුරජාණන් වහන්සේ. ඒක මේක සඳහන් වෙනවා, සෝභිතස්ස අපරේණ අනෝමදස්සී මහායසෝ තේසම්පි අන්තරා කප්පා ගණනාතු අසංඛ්‍යා. ඒකේ පාලි වචනේ තේරුම සෝභිත බුදුරන් වහන්සේගෙන් පස්සේ අපරේණ අනෝමදස්සී මහායසෝ. අනෝමදස්සී කියන මහායසස් ඇති ඒ බුදුරන් වහන්සේ පහළ වුණා. තේ සම්පි අන්තරා කප්පා, ඔවුන් අතරත් අතර ගෙවුණු කල්ප ගණන ගණනාතු අසංඛ්‍යා. ගිනිය නොහැකි අසංඛ්‍යා කියලා කියන්නේ එක සංඛ්‍යාවක් නෙමෙයි, ගිනිය නොහැකි කියන අදහස. ඒ අනෝමදස්සි බුදුරන් වහන්සේ පහළ වුණා වූ ඒ කල්පේ තවත් බුදුරු දෙනමක් පහළ වුණා, පදුම නාරද කියලා. එතකොට ඒ නාරද ඔය මේ තුම්බුදුවරුම් ගැනුත් අපේ බෝධිසත්වයන් වහන්සේ නීති විවරණ ගත්තා. නාරද බුදුරාණන් වහන්සේගේ පස්සෙන් පහළ වුණේ එහෙම කල්පිත ආයි බුදුරු පහළ වුණේ නෑ. ඊට පස්සේ පහළ වුණේ පදුමුත්තර කියන බුදුරාණන් වහන්සේ. ඒ නාරද බුදුරාණන් වහන්සේ පදුමුත්තර බුදුරාණන් වහන්සේගේ අතරත් කාලය කල්ප ගණනින් ගිනිය නොහැකි කියලා තමයි අපේ බුදුරාණන් වහන්සේ මේ ගාථාවෙන් කියන්නේ. එතකොට ඒ එතන ඉඳලා මේ පදුමුත්තර බුදුරාණන් වහන්සේ පහළ වුණේ අපේ මේ 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 කාලේ ඉඳලා බැලුවොත් දැනට කල්ප ලක්ෂයකට පෙර ඇතුළු. දැන් මම කියවන්නේ මේ ගිනිය නොහැකි අවස්ථාව එතකොට මෙතන කීයක් පහුණාද? හතරක්. ඒ කියන්නේ දැන් මේ පදුමුත්තර බුදුරාණන් වහන්සේ වෙනකොට බුදුරු 15 තමක් පහළ වෙලා තණ්හංකර බුදුරජාණන් වහන්සේගෙත් එක්ක. ඒ අතරින් දීපංකරයි කොණ්ඩඤ්ඤ බුදුරාණන් වහන්සේ අතර ගිනිය නොහැකි කල්ප ගණනක් පසු වුණා. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ මංගල බුදුරජාණන් වහන්සේගේ අතර ගිනිය නොහැකි කල්ප ගණනක් පහු වුණා. සෝභිත ඊට පස්සේ ඒ සෝභිත බුදුරජාණන් වහන්සේ අනෝමදස බුදුරජාණන් වහන්සේ අතරත් එහෙමයි. නාරද බුදුරජාණන් වහන්සේ පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ අතර ඒ වගේ ගිනිය නොහැකි කල්ප ගණනක් පහු වුණා. මෙන්න මේ හතර එකතු කරලා අපි කියනවා සතර අසංකේයයි. ගිනිය නොහැකි කාලවකවානු හතරයි කියන එක. ඒ පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා අද දක්වා තවත් බුදුරු කිහිප නමක් පහළ වුණා. ඒකෙන් මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අපේ බුද්ධ ශාසනයට විශේෂ නෑකමක් තියෙනවා. මොකද මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ බොහෝ විශේෂිත පින්කම් කරපු පුද්ගලයෝ මේ බුද්ධ ශාසනයේදී මහා ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඒ ශාසනය තුළ විශේෂ ওই සද්දවසක් වගේ දාන දීලා බොහෝ දෙනා අර මේ එක එක තනතුරු වලින් අග්‍ර වෙන්න ප්‍රාර්ථනා කළා. ඒ කාලේ ඒ හිටපු භික්ෂු සංඝයා දැකලා ඒ අය බොහෝ දෙනෙක් අපේ බුද්ධ ශාසනය තමයි ඒ තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගත්තේ. ඒක නිසා මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අපේ බුද්ධ ශාසනයට විශේෂ නෑකමක් සම්බන්ධයක් තියෙනවා. එතකොට සතර සංකේ හැඳුනේ ඔහොමයි. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඒ කල්පේ තව පහළ වුණේ නෑ කවුරුත් බුදුරු. ඊට පස්සේ පහළ වුණා සුමේද සුජාත කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක්. අදින් ඉඳලා බැලුවොත් ඒක කල්ප 30,000කට පෙර සුමේද සුජාත බුදුරජාණන් වහන්සේලා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේලාට පස්සේ පහළ වුණා තවත් කල්පයක පියදස්සි අත්තදස්සි ධම්මදස්සි කියන බුදුරජාණන් වහන්සේලා. අද ඉඳලා බැලුවොත් ඒක කල්ප 118කට පෙර ඒ ධම්මදස්සි, ඒ කියන්නේ ඒ කල්පයේ අවසාන බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පහළ වුණා සිද්ධාර්ථ කියන බුදුරජාණන් වහන්සේ. ඒක කල්ප 94කට පෙර. ඊට පස්සේ පහළ වුණා තිස්ස පුස්ස කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් මීට කල්ප 92කට පෙර. ඊට පස්සේ තවත් අපේ බුද්ධ ශාසනයට ගොඩාක් මේ සම්බන්ධයක් තියෙන බුදුරජාණන් වහන්සේ නමක් විපස්සී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි පහළ වුණේ කල්ප 91කට පෙර. එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ලෝකේ එක කල්පිතරා කල්පයක, ඒ කියන්නේ මේන් කල්ප 31කට පෙර පහළ වුණා සිකි වෙස්සබූ කියලා. මේ සිකි වෙස්සබූ බුදුරජාණන් වහන්සේලාගෙන් පස්සේ තමයි ඊට පස්සේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ මේ අපි මේ දැනට ගත කරන කල්පය තුල පහළ වුණා කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඉතින් දැනට ගත කරන මේ කල්පයට අපි කියනවා භද්‍ර කල්පයක් කියලා. මොකද බුදුරු කිහිප නමක්ම පහළ වෙච්ච නිසා කකුසඳ, කෝණාගම, කස්සප, ගෞතම කියන බුදුරු හතර දෙනම පහළ වුණා. මේ කස්සප බුදුරජාන් වහන්සේ මුල ඉඳලා බැලුවොත්, තණ්හංකර බුදුරජාන් වහන්සේ ඉඳලා බැලුවොත් 27 වෙනි අපි ඔය 8 බුද්ධ වන්දනාව කියලා කියන්නේ. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ එක්ක. එතකොට මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා 15 වෙනි තැන තමයි පිහිටන්නේ. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට කල්ප ලක්ෂයයි අදින්. ඒ ලක්ෂයට එතකොට එකතු වෙනවා අර ගිනිය නොහැකි අවස්ථා හතරක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පෙර තිබුණා වූ. ඒ හතරයි මේ ලක්ෂය එකතු වෙලා තමයි සතර අසංකේයයකුත් කල්ප ලක්ෂයකුත් අපේ බෝධිසත්වයන් වහන්සේ පෙරුම් පිරුවා කියලා අපි සඳහන් කරන්නේ. සාරාසංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා කියලා. තේරුණානේ ඒක.
එතකොට සමහරවිට දැන් බුදුරජාණන් වහන්සේට තියෙනනේ කණ්ඩායම් තුනක ප්‍රඥා අධික බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධා අධික බුදුරජාණන් වහන්සේට ඒ වගේ වීර්ය අධික බුදුරජාණන් වහන්සේට එතකොට මේ සමහර පොත්වල
සඳහන් වීර්ය අධික බෝධිසත්වරු කියලා
කියන්නේ බෝධිසත්වරු කියන්නේ එතකොට මේ බෝසත්වරුන්ගේ ප්‍රඥා අධික බෝසත්වරුන්ට කියන්නේ සාරාසංකේය කල්පලක් තියුත් ඒ වගේ ශ්‍රද්ධාධික බෝධිසත්වරු අටසංකීය කල්පලක් තියුත් ඒ වගේ වීරාධික බෝධිසත්වරු දාසසංකීය කල්පලක් තියුත් පාරමී දම් කුරුමවායි කියලා පොත්තර සඳහන් වෙනවා.
ඔව්. ඒක කොහොමද වෙන්නේ කියලාද?
අපේ බෝසතාණන් වහන්සේ කියන්නේ මේ ආකාරයෙන් සාරාසංකීය කල්පලක් ගැන සඳහන් කරන්න පුළුවන් අනිත්‍ය පිළිබඳ අපිට සඳහන් කරන්න අපහසුයි.
ඔව් දැන් මෙතන මේ අපේ බෝධිසත්වයන් වහන්සේට එහෙම නැත්නම් අපේ බුද්ධ ශාසනයට මම කියන්නේ විශේෂයෙන් නැකම් කියනවා මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා. ඒ බුදුරණන් වහන්සේ පහළ වුණේ මේ කල්ප කොච්චරකට පෙර ආතු? පදුමුත්තර බුදුරණන් වහන්සේ මේ කල්ප ලක්ෂයකට පෙර ආතු. හරි. ඒ ඊට පස්සේ අනුමදස්සි බුදුරණන් වහන්සේ පහළ වුණේ මේ පදුමුත්තර බුදුරණන් වහන්සේටත් ඉස් අතර කාලෙ කොච්චරද? ඒ ඇවිල්ලා ඒ අතර තිබ්බ අසංකේයය. ඒ කියන්නේ අසංකේයයක් කියන්නේ ඒක කාලයක් නෙමෙයි කල්ප වශයෙන් ගිනිය නොහැකි කියලා තමයි බුදුරන් වහන්සේ සඳහන් කරන්නේ. ඔය අනෝමදස්සි බුදුරන් වහන්සේ කාලේ තමයි අහලා තියෙනවද අපේ මේ අග්‍ර ශ්‍රාවක සරියුත් ස්වාමීන් වහන්සේ මුලින්ම මේ ලොකු පින්කමක් ඒ බුදුරන් වහන්සේට ගෞරවයෙන් දක්වලා ඒ ප්‍රාර්ථනාව පිළිහිටෙව්වි අග්‍ර ශ්‍රාවක වෙන්නට කියලා. ඒතර ඒක නිසා තමයි අපි කියන්නේ ඒ සරියුත් ස්වාමීන් වහන්සේට ඒ ප්‍රාර්ථනා පිහිටපු දවස ඉඳලා අද දක්වා ගියා ඒකාසංකේය කල්පලක්ෂයක් කියලා. ඒ අනුමදස්සි බුදුරණන් වහන්සේගේ කාලෙ නිසා ඒක සිද්ධ වුණේ. අනික් ඔය බොහෝ තානාන්තර ලැබපු මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා එතකොට ඒ ප්‍රාර්ථනාව පිහිටෙවි කල්පලක්ෂයකට පෙර ආතුව. එතකොට මේ කල්පලක්ෂය කියන එක තේරුම් ගත යුතුයි මේක අපේ බුද්ධ ශාසනයට අදාළ කාරණයක්. විශේෂිත වූ කාරණයක් ඒක. දැන් ඒක නිසා තමයි මේ කල්පලක්ෂයේ වෙනමම එදා ඉඳලා ඊට පස්සේ මේක දක්වන්නේ. දැන් අර සමහර බුද්ධ ගුරුවරයන් වහන්සේලා අතර තිබ්බනේ ඒ අතර කාලය ගිනිය නොහැකි කියලා ගණනාතු අසංඛ්‍යා කියලානේ මේ බුද්ධ වංශ පාලිය දක්වන්නේ. ඒතොර එයින් අදහස් වෙනවා එයින් සමහරලාට අදහස් කරනවා ඇති දැන් අපි දන්නේ ඒක බොහෝ කල්ප අපිටම කෝටි ප්‍රකෝටි ගණක් වෙන්නට පුළුවන්. සමහර ඒ විශේෂිත කාල නිසා මේ දීර්ඝ කාලයක් ගිහිල්ලා වෙන්නට පුළුවන්. එතකොට ඒකෝ අතර කාල ගත්තාම ඒකට ඒක නිසා අසංකේය කියලා කියනවා. එතකොට අර පදුමුත්‍ර බුදුරන් වහන්සේගේ ඉඳලා මේ දක්වා කාලය ගත්තොත් ඒක කල්ප ලක්ෂයක් විතරයි. ඒවා අර කල්ප අසංකේය ගණන් ගත වෙච්ච අර අතර ඒ අතරවල් එක සසඳනකොට කොහොමද වැටෙන්නේ? ඒක ඒ කියන්නේ නොගෙනිය හැකි තරම් කාලයක්. මේ කල්ප ලක්ෂය අර ඊට පෙර ආතුවේ තිබුණා වූ අර අසංකේය හතරත් එක්ක සසඳනකොට නොගෙනිය හැකි. නමුත් අර අපේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂ නෑකම් හින්දා තමයි අපි ඒක සඳහන් කරන්නේ සතර අසංකේයකුත් කල්ප ලක්ෂයක් කියලා. දැන් අපි කියන මිනිස්සෙකුට අපි රුපියල් කෝටියකුයි තව රුපියල් 10කුයි දෙනවා කියලා මොකක් හරි මේ බැංකුවකින්. එතකොට ඒ කෝටියත් එක්ක රුපියල් 10 කියන එක සඳහන් කරන්න ඕනේ කමක් නැහැනේ. ඒක ඒකත් එක්ක මේ ගන්නට තියන්න බෑ. නමුත් මේ මෙතන මේක මේ අපිට දැන් අපිට ඕනනම් කියන්න තිබ්බා අපේ බෝධිසත්වයන් වහන්සේ මේ මුල් ඒ ප්‍රාර්ථනාව නියති විරණ ලැබපු දවසේ ඉඳලා අද දක්වා කාර්යය සාමාන්‍යයෙන් සතර අසංකේයයක් කියලා.
පාරමී දම් කරපු කාලේ නේද සාමාන්‍යයෙන් කියන්නේ ඊට කලින් විද්‍යාසංකේය කල්පරක්ෂිත කතාවක් තියෙනවා.
ඔව් පාරමී කරපු කාලේ නෙමෙයි. මේක ඇවිල්ලා අර නියත විවරණ මේ ලැබපු කාලේ ඉඳලා නියත විවරණ ගත්ත දවසේ ඉඳලා අද දක්වා කාලේ. ඊට ඒ නියත විවරණ එදා ලැබුවේ උන්වහන්සේට අපේ බෝසත්යන් වහන්සේට කියන්නේ අර මොන තාපසයාද සුමේද තාපසයන් වහන්සේ ඉන්නකොට ඊට පෙර ආතෝ ඉඳලා උන්වහන්සේ ගුණධර්ම දියුණු කරලා උසස් මානසික තත්ත්වයක් ගොඩනගාගෙන ආපු නිසානේ ඒ බුදුරයන් වහන්සේ දැන් මෙයා ඒ ඉලක්ක කරලා ආපු වැඩපිළිවෙල දැන් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා කියලා දැකලා නීත විවරණ දුන්නේ. එතකොට ඒක ඊටත් පෙර ආතෝ තමයි බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා කරගෙන ගුණධර්ම පිරුවේ පාරමිතා පිරුවේ නියත තත්ත්වයකට පත් උනේ අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාර්යය. ඒකයි උන්වහන්සේ නීති විවරණ දුන්නේ.
එතකොට සාමයෙන් දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ අනාගතයේ බුද්ධත්වයට ලබන. එතකොට ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරාධික බෝසතාණන් වහන්සේ නමක්.
ඒක මේ ඒක පිළිේ සඳහන් වෙන්නේ වීරාධිකද ශ්‍රද්ධාධිකද කියලා. දැන් ඉස්සෙල්ල අහපු කාරණේ නේද සත්තර සමහර බෝධිසත්වරු අටාසංක කල්පලක්ෂයක් පෙරම් පුරනවා. සමහර බෝධිසත්වරු සෝලසංසක කල්පලක්ෂයක් ඒ නියත විවරණ කාලය ගත වෙනවායි කියන එක මේ ත්‍රිපිටකයේ තියෙන කාරණයක් නෙමෙයි. ඇත්තටම මේක මේ පසු කාලයක අර්ථකතාවල ආපු විවරණයක්. ඒ විවරණය ගැන දැන් ඇත්තටම දැන් කාලේ පොත්වල බොහෝ විට මේක සඳහන් වෙනවා. ඇත්තටම මේ විවරණය ආවේ මේ අට කතා කීපයක් තියෙනවා. අපදාන අට කතාව, සූත්‍ර අට කතාව කියලා. ඒ අට කතා වල ඒ කියන්නේ ත්‍රිපිටකයට ලියපු අර්ථ කතා වලදී මේක තනක් විශේෂයෙන්ම මේ කග්ගවිසාන සූත්‍රය කියලා තියෙනවා මේ සුත්ත නිපාතේ. ඒ කග්ගවිසාන සූත්‍රයට ලියපු අටුවාව තියෙන තැන මේක සඳහන් වෙනවා මේ එක්තරා සූත්‍රයක් ගැන. මේ සූත්‍රය මේ බුදුදහමේ පස්සේ කාලේ බොහෝ ප්‍රචලිත වුණා. මේ කියන්නේ මේකට කියනවා පුබ්බ යෝගාවචර සූත්‍රය කියලා. මේ සූත්‍රය ඇත්තටම මේ අටුවාවේ දක්වලා තියෙනවා මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා කියලා. හැබැයි ත්‍රිපිටක පාළියේ මේහෙම සූත්‍රයක් දකින්නට නැහැ.
මේක ඇත්තෙම නැද්ද?
ත්‍රිපිටක පාළියේ ඇත්තෙම නැහැ. දැන් මේ අපිට මේ අලුතෙන් ඒක බලන්න පුළුවන් මේ නවීන පරිගණක තුලින් එහෙම එක් සූත්‍රයක් නැහැ. හැබැයි මේ අර්ථකතාවලේ දක්වලා තියෙන ඒ සුත්ත නිපාත අට කතාවෙත් මේක අපදාන අට කතාවෙත් තියෙන මේ එකම දේ තියෙන්නේ දෙකේම.
එතකොට මේ සූත්‍රේ මොකක්ද කියන දස්සාවෙන්ද කියන්නේ ප්‍රයෝගාවචර සූත්‍රය?
ඔය ඒ සූත්‍රේ කොටසක් හැටියට එනවා මේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා. මේ ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිය අහනවා බුද්ධානම් බන්තේ පත්තනම් කිව චීරං වට්ටති කියලා. භාග්‍යතුන් වහන්සේ මේ බුදුරුන්ගේ ප්‍රාර්ථනාව කොච්චර වෙනවද කියලා. එතකොට බුදුරන් වහන්සේ උත්තර දෙන හැටියට දක්වලා තියෙනවා ආනන්ද හෙට්ටිම පරිච්ඡේදේන චත්තාරි අසංකේයානි කප්ප සත සහසංච. මජ්ජිම පරිච්ඡේදේන අටාසංකේයානි කප්ප සත සහසංච. උපරිම පරිච්ඡේදේන සෝලසසංකේයානි කප්ප සත සහසං. ඒක කියන්නේ ආනන්දය අවම මට්ටමින් ගත්තහම ඒක චත්තාරි අසංකේයානි කප්ප සත සහසං. සතර අසංකේයයි කල්පලක්ෂයයි. මැද මට්ටමින් ගත්තහම ඒක බුදුරුන්ගේ ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ ප්‍රාර්ථනෙ ඉෂ්ට වෙන්නේ අට අසංකේයානි කප්ප සත සහස්‍රංච. උපරිම පරිච්ඡේදේන සෝලස අසංකේයානි කප්ප සත සහස්‍රං. 16 අසංකේයකුත් කල්ප ලක්ෂයකුත් කියලා. ඊට පස්සේ මේ තව වාක්‍යයක් තියෙනවා මේ අටුකාවේ. මේක බුදුරන් වහන්සේ කියනවා හැටියටද අටුවාවේ දෙන අමතර විවරණයක් හැටියටද කියලා පැහැදිලි නැහැ. ඒක කියන්නේ මෙහෙමයි. ඒතේච බේදා පඤ්ඤාදික සද්ධාදික වීරියාදික වශයෙන් ඥාතබ්බ. මෙම තුන් ආකාරයක වූ ભેදේ ප්‍රඥාදික සද්ධාදික වීරියාදික වශයෙන් දැනගත යුතුයි. පඤ්ඤාදිකානන්හි සද්ධා මන්දා හෝති පඤ්ඤා තීක්ඛ. එන පඤ්ඤා අධික අයගේ සද්ධාව මදයි, ප්‍රඥාව තීක්ෂණයි. සද්ධාවාදිකයන්ගේ පඤ්ඤාව මධ්‍යස්ත වශයෙන් තියෙන්නේ. එතකොට මොහොම කියලා කියනවා මේ ભેදේ ඇති වෙන්නේ ප්‍රඥාවේ ඒ අයගේ සද්ධාවේ වීර්යයේ තියෙන වෙනස්කම් මත. ප්‍රඥාධිකය ඊටාම කෙටි කාලයකින් ඒ නියති විවරණ ලැබපු කාර්යයේ ඉඳලා මේ ඒ බුද්ධත්වයේ සම්පාදනය කරගන්නවා වශයෙන්. හැබැයි මේ සූත්‍රය මේක ඇවිල්ලා පුබ්බ යෝගාවචර සූත්‍රය කියලා ඒ සඳහන් වන අටුවාවේ එන සූත්‍රයක්. ඒක ඒක ත්‍රිපිටකේ කොහෙවත් නෑ. ඒක මේ හරි පුදුම කාරණයක්. නමුත් මේක මේ මේන කාරණේ මේ අපි නිතරම මේ පසු කාලයේ ඔය ගාථාවල නොයෙකුත් මේ පාරමිතා ගැන සඳහන් කරන පොත්වල. එතකොට ඒ වගේ මේ බුද්ධ වංශය ගැන කියවෙන තැන්වල බොහෝ විට මේ අපිට අහන්න ලැබෙන කතාවක්. නමුත් මේක ත්‍රිපිටකේ කොහෙවත් නෑ. මේ 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 සූත්‍රය මෙන්න මෙහෙමයි. අටුවාවෙත් ඒක දක්වලා තියෙනවා. මෙන්න මෙහෙම සූත්‍රයක් පුබ්බ යෝගාවචර සූත්‍රය කියලා එකක් තියෙනවා කියලා. හැබැයි ඒ අටුවාව ඒ දක්වන තැනත් සාමාන්‍ය සමාජලට අටුවාවේ දක්වනවා මේක තියෙන පිළි කොතනද කියලා. අටුවාව එහෙම සඳහනක් කරලා නැහැ. දැන් මේ මම මේක බලන්නේ මේ චට්ට සංගායනා කියන ඒ මෘදුකාංගයේ ඔස්සේ. ඒකෙත් සාමාන්‍යයෙන් මෙහෙම උද්ෘත කරන අටුවාවේ උද්ෘත කරන සූත්‍රයක් පෙන්නකොට ඒ සූත්‍රයේ කොතනද පෙළේ ත්‍රිපිටකය අදාළ වෙන්නේ කියලා ඒක දක්වනවා. මේ ඒක නැති හින්දම මේකෙත් දක්වලා නැහැ මේ මෘදුකාංගය තුළ. ඉතින් ඒක තමයි මේකේ හරි පුදුම කාරණේ. ඒ සූත්‍රයේ මෙහෙමයි කියන්නේ පංචමී ආනන්ද ආනිසංස. ඒ කියන්නේ මෙහෙමයි. ඒකේ මේ ඒකේ නිදාන කතාව කිව්වොත් ඒකං සමයං භගවා සාවත්තියං මිහෙරති. එක්තරා කාලයක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර වාසය කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට මේ තනිව එකලා ඉන්නකොට මෙන්න මෙහෙම විතර්කයක් ආවලු. බුදුරජාන් වහන්සේලාගේ ප්‍රාර්ථනාවත් ඔවුන්ගේ අභිනීහාරයත් පේන තියෙනවා. ඒ කියන්නේ කොච්චර කාලයක් ප්‍රාර්ථනා කරගෙන ආවද, කොච්චර කාලයක් නීති විවරණ ලැබලා ගියාද කියන එක. තථා ශ්‍රාවකයන් ශ්‍රාවකයන්ගේ පේන්න තියෙනවා. මේ දැන් අපි ගත්තෝ කල්ප ලක්ෂයක් වගේ. පච්චේක බුද්ධානම් නදිස්සති. පසේ බුදුරන්ගේ හැබැයි තවමත් මේ පේන්න නැහැ. කියන්නේ අපිට දැනගන්න ලැබිලා නැහැ. යන්න ඕනහම් භගවන්තං උපසංකමිත්තා පුච්චේම බුද්ධ භාග්‍යතුන් වහන්සේ මෙතෙලමිලා මේ කාරණේ අහන්නට ඕනි. සෝ පටිසල්ලාන වුට්ටිතෝ භගවන්තං උපසංකමිත්තා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විවේකගතව සිටින සැනින් නැගිටලා බුදුරන් වහන්සේ මෙතෙලමිලා ඔය කාරණේ විමසවලු. අතස්ස භගවා පුබ්බ යෝගාවචර සුත්තං අබස්ස. ඉක්බිතු භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ පුබ්බ යෝගාවචර සූත්‍රය දේශනා කරන්නට යෙදුනලු කියලා මේ සුත්ත නිපාතට්ට කතාවේ තියෙනවා. මේක මේ මොකද මෙතෙන්ට දාලා තියෙන්නේ? අර මේ කග්ගවිසාන සූත්‍රය කියලා තියෙනවනේ සුත්ත නිපාතේ. ඒක පසේ බුදුරජාන් වහන්සේලාගේ අදහස් දැක්වෙන සූත්‍ර දේශනාවක්. ඒකට ලියන අටුවාව නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේලා බිහි වෙන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරනවා. එතකොට මේ පුදුම සහගත සූත්‍රය සඳහන් වෙන්නේ මෙහෙමයි. පංචමේ ආනන්ද ආනිසංස පුබ්බ යෝගාවචරේ. ditthේව ධම්මේ පටිකච්චේව අඤ්ඤං ආරාදේති. අර ඒ සූත්‍රේ කියන ආනන්දය ආනිසංස පහක් තියෙනවා පෙර යෝගාවචරයක් වශයෙන් වැඩ විසීමේ. ඒ පහ මොකක්ද? පළවෙනි එක තමයි ditthේව ධම්මේ පටිකච්චේව අඤ්ඤං ආරාදේති. මේ ditu දැහැීමේම මේ ජීවිතය තුළම ඉතා ඉක්මනින්ම උතුම් වූ අරහත් ඵලයට පැමිණෙනවා කියලා පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය තමයි නොචේ ditthේව ධම්මේ පටිකච්චේව අඤ්ඤං ආරාදේති අත මරණ කාලේ අඤ්ඤං ආරාදේති. මේ ජීවිතයේ ඉතාම ඉක්මනින් අරහත් ඵලයට පැමිණුණේ නැත්තම් ඉක්බිතිව මරණාසන්න කාලයේදී ඒ ඵලයටපත් වෙනවා. තුන්වෙනි ආනිසංසය තමයි අත දේවපුත්‍රෝ සමානෝ අඤ්ඤං ආරාදේති. ඊළඟ ජීවිතයේදී දේවපුත්‍රෙක් වෙලා අරහත් ඵලයටපත් වෙනවා. හතරවෙනි එක හැටියට දක්වනවා අත බුද්ධාණං සම්මුඛේ භාවේ කිප්පා විඥා හොති. ඊළඟ බුදුවරේ සම්මුඛ වෙලා කිප්පා විඥා හොති. ක්ෂණිකව ඒ අවබෝධයට පැමිණෙනවා. කිප්පා විඥා හරිනාර අපේ දාරුචීරිය මේ රහතන් වහන්සේගේ කිප්පා විඥා ලැබි. ඒ පස්වෙනි ආනිසංසය හැටියට මේ සූත්‍රය දක්වනවා අත පච්චිමේ කාලයේ පච්චේක සම්බුද්ධ හොති. එහෙම නැත්නම් ඒ හතරම මග හැරුණා පසු කාලයක පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ මොකද්ද මේ කියන්නේ? මේකේ ඇත්තට මේ සූත්‍ර පොඩි අදහස් වල නොගැලපිල්ලක් තියෙනවා. මේ බුදුන් වහන්සේ කිව්වයි කියලා අටුවාවේ දක්වන සූත්‍රේ. ඒ මොකද කියන්නේ? දැන් පුබ්බ යෝගාවචර කියන වචනේ ගත්තොත් ඒ කියන්නේ පෙර යෝගාවචරේ වශයෙන් නිසීමේ කියන අදහසකින් තියෙන්නේ. ඒ කියන්නේ හදන්නේ දැන් මේ පෙර අපි පෙර සාසනයක හරි මේ පැවිදි වෙලා මේ බ්‍රහ්මචර්යාව පුරලා තිබීමේ කියන එක වෙන්නත් මේකෙන් මේ අටුවාවේ දක්වන සූත්‍රය අදහස් කරන්නේ. ඉතින් ඒකේ තියෙන ආනිසංස පහක් තමයි මේ කියන්නේ. එහෙම හිටපු කෙනෙක් මේ ජීවිතේදී ඉතාම ඉක්මනින් අරහත් ඵලයට පත් වෙනවා. එහෙම බැරිුණොත් මරණ කාලය හැරි වෙනවා. එහෙමත් බැරිුණොත් දිව්‍ය පුත්‍රයෙක් වෙනවා. එහෙමත් බැරිුණොත් ඊළඟ බුද්ධ ශාසනයක හරි කිප්පා විඤ්ඤා ලබනවා. එහෙමත් බැරිුණොත් පසේ බුදු කෙනෙක් වෙනවා කියලා තමයි මේ ආනිසංස පහක් ඇටියට දක්වන්නේ.
ඒකට ඒක ගැළපෙන්නේ නැද්ද ස්වාමීන්
වහන්සේ? ඒ කියන්නේ මේ ගැළපෙන්නේ නැහැ කියන්නේ මෙහෙමයි. මේක මේකේ පුදුම කාරණේ තමයි මේකේ තියෙන මේ පළවෙනි ආනිසංස දෙක. මේ එක්තරා ත්‍රිපිටකයේ එන සූත්‍රයකට දක්නට ලැබෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා සීල සූත්‍රය කියලා බොජ්ජංග සංයුත්තේ. ඒකේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ යමෙක් මේ සත්බොජ්ජංග හොඳට දියුණු කළොත් භාවනාවෙන් පරිපූර්ණත්වයට ගියොත් එයාට ලැබෙන ආනිසංස හතක් ගැන. ඒ එක පොබ්බයෝගාචර කියලා නෙමෙයි සූත්‍ර නම සීල සූත්‍රය කියලා. ඒක කියනවා ඒවං භාවිතේසු කෝ භික්කවේ සත්තසු සම්බොජ්ජංගේසු ඒවං බහුලිකතේ සත්තපලා සත්තානිසංස පාටිකංක. මෙහෙම සත්තබොජ්ජංග භාවිතා කළා හොඳට බහුලීකృత කරපු එක්කෙනෙක්ට ඵල සතක් ආනිසංස සතක් ගැන මේ බලාපොරොත්තු වෙන්නට පුළුවන් කියලා. කතමේ සත්තපලා සත්තානිසංස මොනවද ඒ හත ආනිසංස හත? ditthiyava damme patikacchañña āradeeti. මේ ජීවිතයේ තුලදීම ditu dæhamiyem ඉක්මනින්ම අරහත් ඵලයට ඔහු සුදුසු වෙනවා. ඒ සඳහා ඔහු සපෙමිනෙනවා කියන එක. එතකොට අර 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 ඉස්සෙල්ලා අටුවා තිබ්බ පොග්ගෝගාවචන සූත්‍ර තිබ්බ පළවෙනි කාරණයත් එක්ක මේ වචන බොහෝ දුරට එකට ගැලපෙනවා. නෝචේ දිත්තේව ධම්මේ පටිකච්ඡං ආරාදේති අත මරණ කාලේ යන්නං ආරාදේති. සර්ව සමයි ඒ පළවෙනි කාරණා දෙක. එතකොට
මෙතන කියන සඳහන් සත්ත බොජ්ජංග වඩපු කෙනා ගැන නේද?
සත්ත බොජ්ජංග වඩපු කෙනා අර මේ පුබ්බයෝගාවචර කතාවක් නෙමෙයි. පෙර බුද්ධ ශාසනයක යෝග කරපු කෙනෙක් ගැන නෙමෙයි. මේ සත්ත බොජ්ජංග මේ ජීවිතය භාවිත බහුලීකත කළා තිබ්බ කෙනෙක් මේ ditthiyව ධම්මේ මේ දෙදු දැමියෙම ඉතින් සත්තබොජ්ජංග භාවිත බහුලීකත කරපු නිසාම අරහත් ඵලයට පත් වෙනවා. නොචේ ditthiyව ධම්මේ පටිකච්ඡාඤ්ඤං ආරාදේති අත මරණ කාලේ. එහෙම වෙරුණොත් ඔහුට මරණ කාලයේවත් ඔහුට අරහත් ඵලය ලැබෙනවා කියනවා. මේකේ පුදුම සහගත කාරණේ තමයි මේ පළවෙනි කාරණා දෙක අර පුබ්බ යෝගාවචර සූත්‍රයේ කියන ඒ ත්‍රිපිටකේ නැති ඒ අටුවා විතරක් සඳහන් වන සූත්‍රයේ පළවෙනි කාරණා දෙකට බොහොම සර්වසමයි. එතකොට ඊළඟ තැන ඉඳලා වෙනසක් වෙනවා. ඊළඟ තැන කියනවා මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයේ සීල සූත්‍රයේ කියනවා ඒ මරණ කාලයේ වෙන්නට බැරි වුණොත් අත පංචන්නං ඕරම්භාග්‍යානං සංයෝජනානං පරික්ඛය අන්තරා පරිනිබ්බායි හොති. ඒ ඕරම්භාග්‍ය සංයෝජන ඡය කරලා ඒ පුද්ගලයා ඊළඟ ජීවිතේ අර අන්තරා පරිනිබ්බායි කියන ඒ සුද්ධවාස ඒ බ්‍රහ්ම ලෝක ගැන මේ කියන්නේ එහෙම අවස්ථාවකටපත් වෙනවා කියලා. ඒකත් බැරි වුණොත් ඊට පස්සේ අත පංචන්නං ඕරම්භාග්‍යානං සංයෝජනානං පරික්ඛය උපහච්ච පරිනිබ්බායි හොති. මේ 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 සූත්‍රය ඊළඟට කියන ඒ අවස්ථා පහක් පෙන්නනවා. ඒ කියන්නේ අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනිබ්බායි ඊට පස්සේ අසංකාර පරිනිබ්බායි ඊට පස්සේ සසංකාර පරිනිබ්බායි අවසාන පස්වෙනි එක තමයි උද්දන්සෝත අකනිට්ඨාගාමි කියන එක. මොකද මුල් දෙක තමයි මේ ජීවිතේම අරහත් ඵලය ලැබනවා. දෙවෙනි එක තමයි මරණ කාලේ අරහත් ඵලය ලැබනවා. ඒ දෙක බැරි වුණොත් ඒ පුද්ගලයා අර මේ හොඳට මේ සත්බොජ්ජංග වඩලා හින්දා පංචවරම්භාග්‍ය සංයෝජන ප්‍රහාණය කරලා අන්තරා පරිනිබ්බායි එතකොට ඊට පස්සේ උපහච්ච පරිනිබ්බායි ඊට පස්සේ සසංකාර මේ අසංකාර පරිනිබ්බායි ඊට පස්සේ සසංකාර පරිනිබ්බායි ඊට පස්සේ එහෙමත් බැරුණොත් ඊටත් වඩා එහෙම බැරුණොත් උද්දන්සෝතු අකනිට්ඨාගාමී කියන ඔය ඔක්කොම අර සුද්ධාවාස ඒ බ්‍රහ්මතලයන් පහක් ගැන තමයි මේ කියන්නේ.
අනාගාමී පදේ කියන්නේ
ඔව් අනාගාමී උත්තමයන් වහන්සේ නමක්ගේ විවිධ අවස්ථා ටික තමයි මේ කියවෙන්නේ. ඒ එහෙම තිබිලා ඒ උත්තමයන් වහන්සේ ඒ ඒ ජීවිතයෙන් ඒ ඒ ඒ ඒ අම් ආකාරයකින් මේ උතුම් වූ අරහත්වයට පත් වෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට මේකේ අදහස් වෙන්නේ මේ බුද්ධ ශාසනය තුළම වෙන ක්‍රියාවලිය. මේ ජීවිතය බැලිවුණොත් ඊට පස්සේ සුද්ධාවාසකට හැරි ගිහිල්ලා ඒ සුද්ධාවාසවලින් සමහර අය ඒ සුද්ධාවාසයෙන්ම රහත් වෙනවා, සමහර අය ඒ සුද්ධාවාස ලෝක තල කීපයකට ගිහිල්ලා අර උද්දන්සෝත අක්නිට්ඨාගාමි කියන මේ බ්‍රහ්මතල කීපයකට වරින් වර ඒ උප්පත්ති වශයෙන් පැමිණිලා අවසානයේ අකනිට්ඨේදී අරහත් භවෙන් පිරිනිවෙනවා.
එතකොට මේ කියන්නේ මේ කියන කාරණේට අනුව මේ කල්පලක්ෂයක් පෙරම්බම් පුරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද මේ රහත් වෙන්න?
ඔව් ඒ කියන්නේ දැන් මේ ජීවිතයේ සප්තබොජ්ජංග වඩලා තියෙන කෙනට ලැබෙන ආනිසංසහත තමයි මේ කිව්වේ. අර ඔය ඇහුව මම හිතන්නේ අර මේ දැන් මේ කාලේ සමහරට අතර කතාවක් තියෙනවා මේ රහත් වෙන්න නම් කල්පලක්ෂයක් පෙරම් පුරලා තියෙන්න ඕනි, බුදු වෙන්න නම් සතර අසංඛේ කල්පලක්ෂයක්, එහෙම නැත්නම් මහා ශ්‍රාවකෙක් වෙන්න ඒකාසංඛේ කල්පලක්ෂයක් වගේ කතාවක් නේද? ඔව් ඔව් ඒ ඒ ඒක ඒක ගැන තමයි දැන් මේ පැහැදිලි වෙන්නේ ටික ටික. දැන් මං කියවනේ මේ කල්පලක්ෂයේ කතාවයි සතර අසංඛේයයි හැදුණු හැටි. එතකොට මේක අපේ බුද්ධ ශාසනයේතම ආවේනික කාරණයක් මේ කල්පලක්ෂය කියන එක. ඒක නිසා තමයි මේ සතර අසංඛේයයත් එක්කම කල්පලක්ෂය දාලා තියෙන්නේ. නැත්තම් කල්පලක්ෂයයි සතර අසංඛේයයි සැසඳුවොත් ඒ කල්පලක්ෂය කියන්නේ නොගිනිය හැකි තරම් කාරණයක්, කාලයක්. එතකොට දැන් මේක අනික් බුද්ධ අනික් බෝධිසත්වයෙක් බුදු වෙන්න යන කාලය ගත්තොත්, නියත විවරණ ලැබලා එතන ඉඳලා බුද්ධත්වයට දක්වා යන කාලය ගත්තොත් මේ කල්පලක්ෂය සමහරට ඌට අදාළ නැහැ. පැහැදිලිව පේනවනේ මේ කල්පලක්ෂය අපේ බුද්ධ ශාසනයට අදාළ වුණාට ඌට අදාළ නොවෙන්න පුළුවන්. එතකොට සමහර විට ඌට අසංකේය පහක් යන්න පුළුවන්, හයක් යන්න පුළුවන්. මේ කල්පලක්ෂය කතාව මේ බුද්ධවංශ පාලිය ටිකක් හිමියට කියවන් ගියොත් තේරෙනවා මේක අපේ බුද්ධ කාලයට විතරයි. එතකොට වෙන බෝධිසත්වයෙකුට දැන් උදාහරණයක් ලෙස ගත්තොත් අපි හිතමු දැන් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ කල්පේ පහළ වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ අපි හිතමු දැන් මේක අපේ පිළිය සඳහන් කළානේ, අපි හිතමු තව කල්ප 50,000කින් විතර පහළ වුණා කියලා. එතකොට ඊ ඊළඟ බුදු වෙන බුදුරජාණන් වහන්සේ තව කල්ප 50,000කින් පහළ වුණා. අපි තුමු උන්වහන්සේ නියත විවරණ ගත්තේ දීපංකර බුද්ධ සමයේ ඒ ඒ ඒ බුදුරජාණන් වහන්සේ. ඒතර දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා ඔය මෙතේ බුදුන් වහන්සේට පස්සේ එන බුදුරජාණන් වහන්සේ උදාහරණයක් ඇටියට කල්ප 50,000කින් ආවොත් නිකමට ගත්තොත් කොච්චර කාලයක් ගත වෙනවද? සාරා සංකේය කල්ප ලක්ෂ ඊට පස්සේ අර ලක්ෂයයි තව 50,000ක් එකතු වෙනවනේ. ඒතර සතර අසංකේයියකුත් 150,000ක් නේද? ඒ ආ දීපංකර බුද්ධ සමයේ නියත විවරණ ගත්තා නම්. ඉතින් ඒ වගේ එතකොට ඒ බුදුරජාණන් වහන්සේට මේ කියන්න වෙන්නේ කල්ප ලක්ෂ කතාවක් නෙවෙයි, 150,000 කතාවක්. හරි. එතකොට සමහරට ඒ බුද්ධ කාලේ ඔය පස්ස කාලේ අටුවාවක මේ බුදුවරුන්ගේ මේ බුදුවරුන්ගේ ප්‍රාර්ථනාවට කොච්චර කාර්යයක්ද කියන එක 150,000 කියවෙන්න පුළුවන්. ඒ ඊට පස්සේ අර ඒක වරද්දලා කිව්වොත් ඒගොල්ලෝ කියයි අටාසංකේය 150,000 කියලා. දැන් මේ කාලේ කියනවානේ. ඒතර මේක තේරෙනවා මේක මේ වැරදීමක් වෙලා තියෙනවා. මොකද මේ කල්පලක්ෂය සහ සතරාසංකේය කියන එක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා තේරුම් නොගත්ත නිසා මේක සමහර බුදුවරුන්ට අටාසංකේය කල්පලක්ෂයකුත් සමහර බෝධිසත්වයන්ට 16 අසංකේය කියන්නේ 16 අසංකේය කල්පලක්ෂයකුත් යනවා කියන එකට ආවේ මේ සතර අසංකේය කල්පලක්ෂය කියන එක කොහොමද හැදෙන්නේ කියලා හරියට නොදන්න කම නිසා. මේක බුද්ධ වංශ පාළියේ
මේ හරි පැහැදිලිව තියෙනවා කොහොමද මේ අසංකේය හතර සහ කල්පලක්ෂය ඇති වුනේ කියලා. ඒතර ඒකෙන් තේරෙනවා මේක අපේ බුද්ධ ශාසනයට විතරයි. ඉතින් මේ වැරදි අදහස එන්නට මේ හේතු වුනේ මේ අට කතාවේ තියෙන පුබ්බ යෝගාවචර කියන සූත්‍රය. ඉතින් මේක සමහරට මේ අටවචාරීන් වහන්සේගේ දෝෂයක් නොවෙන්න පුළුවන්. මොකද මේක ඒ කාලේ ඒ මහා විහාර වංශය තුල හරි ඒ කාලේ සංඝයා අතර තිබ්බ සූත්‍රයක්. දැන් ඒ කාලේ සංඝයා අතර තිබ්බ තවත් බොහෝ සූත්‍ර ගැන අටුවාවේ සඳහන් වෙනවා. අටුවාවේම කියනවා මේවා මේ බුද්ධ භාසිත නෙමෙයි, මේවා මේ නිර්මාණය කරපු සූත්‍ර කියලා. එතකොට ඒ වගේ සූත්‍රයක් බවට තමයි මේ සූත්‍රෙත් පෙනෙන්න තියෙන්නේ. මොකද මේ සූත්‍රේ බැලුවම ආකෘතිය අර පෙළේ තියෙන සූත්‍රයට වඩා වෙනසක් තියෙනවා. පේනවා. ඒ වෙනස තමයි මේ පුද්ගෝගාවචර සූත්‍රේ නිකන් අර මේ පාරමිතා පුරන්නට සංසාර ගමන දීර්ඝව යන්නට පෙළඹවීමක් වගේ පොඩි නිත්‍යයක් තියෙනවා.
එතකොට අර සසර ගමන දික්කිනවායි කියලා කියන්නේ පාරමිතා පුරනකොට කියන්නේ දන් දෙනකොට සසර ගමන දික්කිනවායි කියලා කට්ටිය කියන්නේ ඒකත් එක්කද?
ඔව්, ඒ කියන්නේ මේ නිකන් මේ ජීවිතේම මේ අපි රහත් වෙන්න ඕනි, මේ සතුරාට සත්‍ය අවබෝධ කරන්න ඕනි කියන අදහසෙන් ටිකක් බැහැර වෙන්නට, මෙහෙම නැත්තම් මේ පාරමිතා පුරාගෙන යන්නට පොඩි රුකුලක් දෙන සූත්‍රයක්. නිකන් බැලුව බැලමට මේක මේ මහායානිකයන් ඔය ඒ කාලේ තිබ්බනේ මේ අභේගිරි කියලා මහායානිකයන් බොහොම බලවත් වෙච්ච උගේකුත් තිබ්බනේ. ඒ අයත් ඔය නොයෙකුත් සූත්‍ර නිර්මාණය කළා. ඒ අය නිර්මාණය කර සූත්‍රයක් වගේ තමයි මේ පුබ්බ යෝගාවචර සූත්‍රයේ පේන්න තියෙන්නේ. නමුත් මේක මහා විහාරික භික්ෂුන් වහන්සේලා මේක ඔවුනුත් බුද්ධ භාෂිතයක් ලෙස පිළිගත්ත බවක් පේන්න තියෙනවා. හැබැයි උන්වහන්සේලා දන්නවා මේක ත්‍රිපිටකයේ තිබෙන්නේ නැහැ කියලා. මේක නිර්මාණය කළා කියලා කියන්න තියෙන්නේ මොකද මේකේ පළවෙනි කාරණා දෙක ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයකට බොහොම ඒ කියන්නේ බොහොම සසඳෙනවා වාක්‍ය වචනයෙන් වචනයට හරි වගේ. හැබැයි ඊතුරු කාරණා තුල බැලුවොත් ඒක බොහෝ අනාගතයකට මනස ගෙන යනවා. ඒ කියන්නේ ඊතුරු කාරණා තුනෙන් දෙකක් තමයි ඊළඟ බුදු සසුනකදී කිප්පා විඥා වෙනවා, එහෙම බැරි වුණොත් පසේ බුදු වෙනවා කියලා. ත්‍රිපිටකයේ තියෙන්නේ එහෙම නෙමෙයි, අර පළවෙනි දෙකට පස්සේ එන ඊතුරු කාරණා පහම අර සුද්ධාවාසයේ විවිධ තලයන් වලට ගිහිල්ලා බ්‍රහ්ම තලයන් වලට ගිහිල්ලා පරිනිර්වාණයෙන් අවසන් වෙනවා. ඒ කියන්නේ එකම බුද්ධ ශාසනයකදී වෙන ක්‍රියාවලියක් තියෙනවා. එතකොට මේකෙන් අර මේ සංසාර ගමනකට තුඩු දෙන මේ අදහසක් ඇති වෙනවා. ඉතින් ඒක නිසාත් පේනවා මේක මේ කවුරු හරි කොටසක් ත්‍රිපිටකයෙන් අරගෙන ඉතුරු ටික ගොතපු සූත්‍රයක් වගේ තමයි පේන තියෙන්නේ. නැත්තම් මේක ත්‍රිපිටකේ නොතිබෙන්න වෙන කාරණයක් නැහැ. ත්‍රිපිටකයේ පෙළට ඇතුළත් වෙන්නට තිබ්බනේ. ඉතින් මේ සූත්‍රයේන අවසාන කොටසෙන් තමයි අර උභාන්සේ ඉස්සෙල්ලා අහපු මේ ඔය 16 සංඛේ කල්පලක්ෂයයි 8 සංඛේ කල්පලක්ෂය කතාවක් තියෙනවා. මේක තමයි අද බෞද්ධයෝ බොහෝ දෙනෙක් දන්නේ නැතුව පරිහරණය කරන ගාතාවට එහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කල්පලක්ෂය කතාව තිබීමෙන් ඔය 16 සංඛේ කල්පලක්ෂය 8 සංඛේ කල්පලක්ෂය කියන මේ කල්පලක්ෂය කතාව තිබීමෙන්ම පේනවා මේක බුද්ධ භාෂිතයක් වෙන්නට බෑ කියලා. මොකද ඒක හොඳට අපේ මේ සතර සංඛේ කල්පලක්ෂයේ හැදෙන ආකාරයේ තේරුම් ගත්ත එක්කෙනෙක්ට පැහැදිලි වෙනවා මේක අපේ බුද්ධ ශාසනයට විතර අදාළ කාරණයක්. ඉතින් මම අදහස් කරන්නේ මේ පාරමිතා අවශ්‍ය නැහැ කියලා බුදු වෙන්න. මේ අනිවාර්යයෙන් මේක බුද්ධ වංශ පාලියෙන් පැහැදිලි වෙනවානේ මෙච්චර කාලයක් පාරමිතා පුරාගෙන ආවා කියලා. නමුත් මේ සාමාන්‍ය යෝගාවචර මට්ටමේකදී, ඒ කියන්නේ සාමාන්‍ය රහත් භාවයකට පත් වෙන්න ත්‍රිපිටකයේ කොටස් පාරමිතාවක් මෙච්චර කාලයක් අවශ්‍යයි කියලා කියලා නැහැ.
එතකොට සාමාන්‍යයෙන් එහෙම දැනෙන කෙනෙක් යම් කිසි කෙනෙකුට රහත් වෙන නම් උදතර වඩන්න ඕනේ. එතකොට පිනෝනේ වෙනවා. එතකොට පාරමිතා පුරන්න වෙනවද?
නැහැ. පාරමිතා කියලා දැන් මොකක්ද අදහස් වෙන්නේ?
ඒ උදතර පුරනවා කියන කාරණේ කියන්නේ.
ඔව්, පාරමිතා කිව්වොත් ඒකේ අංග දෙක අංශ දෙකක් තියෙනවා. එකක් තමයි අපි වඩන ගුණධර්ම පැත්ත. අනිත් එක තමයි පින්නේ. ගුණධර්ම කියලා කියන්නේ අපි තුමි යමෙක් මෛත්‍රිය, කරුණාව, යම් භවයක නිතර පුරුදු කරනවා නම් එයාට ඒ ගුණාංගයේ ඊළඟ භවයටත් යනවනේ, කාන්ත වෙනවනේ. එතකොට ඕක එයා ඊළඟ භවෙත් ඕක දිනු කරොත් තව තව ඒ ගුණාංගයේ එයාගේ වැඩි වෙන්නට පුළුවන්. ඒ ඉතින් මිනිස්සෙක්ම වෙලා දෙවියෙක්ම වෙලා ඉපදුනොත් තමයි. එයා තිරිසන් ලෝකෙ ගියොත් සතර අපාය ගියොත් එයාට ඒක ජීවිතයක වැඩුවයි කියලා ඒක ඊළඟ භවයකට දිනු වෙන්නේ නැහැ. ඊට පස්සේ අර යම් ගුණධර්ම සිද්ධ කරන කෙනෙක් තුලින් නිතර මතුවෙන්න පුළුවන් යන්නකෝ පින්ක සිද්ධ කරනවා. එයාට විතර කර්ම ශක්තියත් එයා වැඩි කරගන්නවා. විතර පාරමිතා කිව්වහම ඔය මානසික ගුණධර්මවල බලයයි. අර කර්ම පින වශයෙන් එන කර්ම ශක්තියේ දෙයාකාරය තමයි තියෙන්නේ. එතකොට ඒවා අපේ බෝධිසත්වයන් වහන්සේට අවසානයේ බුද්ධත්වය ලබන්නට ඒ මාර පරාජය කරන්නට ඒ සියල්ලම හේතු නම් ගුණධර්ම කිව්වොත් අපි කියන්නේ මොකද්ද? කරුණාව, මෛත්‍රිය, ඉවසීම, අදිෂ්ඨානය, ඔය වගේ ගුණධර්ම. මේ පරිත්‍යාග කිරීමේ හැකියාව, ඊළඟට සීලයක අදිෂ්ඨානයෙන් රැකීමේ හැකියාව, ඔය ඔක්කොම අවසානයේ ඒ දුෂ්කර ක්‍රියාවට ඒ නයිස් කර්මය කියන ධර්මය, ඒ ඔක්කොම හේතුන. ඒතර මේ ඔක්කොම අවශ්‍යයි. ඒ වගේම ඒ පින කියන එකත් ඒ අවශ්‍ය වෙනවා. මොකද දැන් අපි සාමාන්‍ය පුද්ගලයෙකුට පැවිදි වෙලා ඒ ආහාර පාන ලැබෙන්නට ඔක්ක එක්තරා පිනක් අවශ්‍යයි. එතකොට අර දිනු කරපු ගුණධර්ම වැදගත් වෙනවා යමකට තියෙනවා නම් ඊළඟට වැදගත් වෙනවා මේ පින කියන එක. ඔය දෙකට තමයි අපි පාරමිතා කියලා කියන්නේ. නමුත් ඒක සාමාන්‍ය යෝගාවචරයෙකුට මෙච්චර කාලයක් පාරමිතා පුරන්නට ඕනේ කියලා සඳහනක් ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. හැබැයි ඒක තියෙනවා නම් හොඳයි. මොකද මේ කාලයක් සඳහන් නොවෙන්න කාරණේ මේකයි මට පේන්නේ. දැන් හොඳම උදාහරණය තමයි මේ කාලයක් යන්නේ මේක පාරමිතා වැඩෙනවා නෙමෙයි, වෙන්න පුළුවන් බොහෝ දෙනෙකුට තියෙන ටික ගොඩනගපු ටික ෂේ වෙලා යන්නේ. ඒක හොඳටම පේනවා අර මේ මහදන සිටු පුත්‍රයා කතාවේ. ඒ කියන්නේ අර බරණස් සර් හිටියනේ බුද්ධ කාලේ මේ මහදන සිටු පුත්‍රයා කියලා 80 කෝටියක් ධනෙ තියෙන. එයාට විවාහ කරලා දුන්න දෙමව්පිය 80 කෝටියක් ධනෙ තියෙන කාන්තාව. ඉතින් මෙයාට ඉගැන්වීමක් තලේ නෑ ධනෙ තියෙන නිසා. ඉතින් නුවණක් තිබ්බේ නෑ අන්තිමට මෙයා මතට ගිජුණා සුරා දූර්තයන් රහුණානේ. ඉතින් හුමම වෙලා සල්ලි උහේ වේදන් කළා. අවසානයේ හිඟා කන සත්‍යයට පත් වුණා භාර්යාවත් එක්ක. බුදුරජාණන් වහන්සේ එක දවසක් දැක්ක අර දහර සාමණේර, කියන්නේ තරුණ සාමණේර ස්වාමීන් වහන්සේලා මේ ඉඳුල් බත් අවසානයේ අර හිඟා කන මේ විවලට දෙනවා. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා, ඔය හිඟා කන්නේ එදා මහදන සිටු පුත්‍රයා. එතකොට මොකද වුනේ? මෙයා මුල් වයසේදී වීර කළාන මේ ධනය මනාවය දුවන මේ නුවර අග්‍ර සිටුවෙන්න තිබ්බා කියලා. එයා එහෙම නැතුව පැවිදි වුණා නම් රහත් වෙන්න තිබ්බ. එයාගේ භාර්යාව අනාගාමී වෙන්න තිබ්බා. මධ්‍යම වයසේදී මෙයා වීර කළා නම් මෙයා අනාගාමී වෙන්න තිබ්බ, භාර්යාව සකදාගාමී වෙන්න තිබ්බා. අවසාන කාලේ හරි වීර කළා නම් මෙයා සකෘදාගාමී වෙනවා, භාර්යාව සෝතාපන්න වෙනවා. දැන් ඉතින් අර බොහොම දුර්වල තත්යකට පත් වෙලා දැන් මුකුත් කර කියා ගන්න බෑ. හරියටම වැවක ඉන්න මේ දිරාගිය මේ කොකෙක් වගේ, දිරාගිය කොකෙක් වගේ මේ මාළු අල්ල ගන්න බැරුව ඔහි කිර කිරා ඉන්න කොකෙක් විදිහට බලන්න. ඔව්, විලක්ලන් කිර කිරා ඉන්න මේ වයසට ගිය කොකෙක් වගේ තත්යකට මේ කිසිම පිළිසරණක් නැති තත්ත්වයකට පත් වෙනවා. අර කියලා ලස්සන ගාථාවක් දේශනා කළා ඒ ධම්මපදයේ. ඉතින් ඒකෙන් පේනවා දැන් මෙයාට රහත් වෙන්න ශක්තියක් තිබ්බ තරුණ කාලේ. ඒ ටිකක් මධ්‍යම වයසේදී නේද අනාගාමී වෙන්න ශක්තිය තිබිලා තියෙනවා. ඒ ශක්තිය වෙලා කියන්නේ මොකක්ද? මේ ශක්තිය මෙයාට හොඳ නුවණක් ඒ වගේ මොකක් කර තිබිලා තියෙනවා. සමහරට පෙර ජීවිතවල හුරුවක් තිබිලා තියෙන ඇති. නමුත් වෙලා තිබෙන මොකක්ද? අර බුද්ධ කාලයක වුණ මෙයාගේ තිබ්බ ශක්තිය හීන වෙලා ගියා නේද? එතකොට දැන් අපි හිතමු කල්ප ලක්ෂයක් ඕනි රහත් වෙන්න කියලා කවුරු හරි කියනවනම්. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා මෙයා මේ මුල් කාලේ මෙයාට ශක්තිය තිබ්බ රහත් වෙන්න කියලා. මහණුනාන. එහෙනම් ඒ කියන්නේ මෙයා කල්ප ලක්ෂයක් පුරුදු ගුණධර්ම තිබිලා තියෙනවා. ඒක ඇත්ත නะ. එතකොට ඒ ගුණධර්ම දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා මෙයා අවසාන කාලයේ මේ මහණ වුණා නම් සකෘදාගාමී වෙනවා කියලා. ඒ කියන්නේ වීර කළා නම් මහණ වුණාම නෙමෙයි, ඒ ධර්ම ඔස්සේ වීර කළා නම් සකෘදාගාමී වෙනවා. එහෙනම් මේ එක ජීවිතයක් තුළ මෙයාගේ මුළු අර කල්ප ලක්ෂයකම ගොඩනගලා තිබ්බ මේ පාරමිතා හැකියාව එක ජීවිතයකදී මේ එක පොඩි කාලයකට ඡය වෙලා ගිහින්. ඉතින් එහෙම වෙන්න විදියක් නැහැ. එතකොට ඇයි මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මෙයාගේ හැකියාව එහෙනම් නැති වුණා කියලා? ඒ කියන්නේ අර එයාගේ කායික වේය දුර්වල වුණා. එන්නේ. ඊටසේ කෙලෙස් වශයෙන් මෙයා එන්නේ නහුවෙනවා. පුද්ගලයේ වයසට යනකොට. කෙලෙස් වර්ධනය වුණා, කායිකව දුර්වල වුණා. එතකොට එක මට්ටමකට ගියාට පස්සේ මෙයාට තව දුරටත් නීර කිරීමේ හැකියාවක්, ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැ. එතකොට පාරමිතා අච්චර කල්ප ලක්ෂයක් පුරලා තිබුණත් බැරි තත්ත්වයකටපත් වුණා. තිබුණා කියන්නේ එහෙම, ඒ කියන්නේ එහෙම දෙයක් වෙන්නට බැරි කියලා එකෙන් පේනවා. ඒ කියන්නේ එයාට ධර්මය අවබෝධ කරගැනීමේ හෝ නොගැනීමේ ප්‍රධාන කාරණිය බවටපත් උනේ පාරමිතාවක් නෙමෙයි එන. එකක් එයාට ඒ නිශ්චිත කාලය තුළ එයාට අදාළ හරි කාලෙදී කල්යාණ මිත්‍රෝ නෙමෙයි හම්බුනේ, පාප මිත්‍රයෝ. ඊට පස්සේ මෙයා අදාළ කාර්ය ප්‍රමාද වුණා, කායිකව දුර්වල වුණා, කෙලෙස් වලින් බහුල වුණා, නැවතත් මේ ජීවිතය තුළ නැගිටින්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් රහත් වෙන්නට කල්ප ලක්ෂයක් අවශ්‍ය නම් ඒක කොහොමද මේ කෙටි කාලයකදී එක එහෙම ෂය වෙලා යන්නේ නේද? එතකොට මේකෙන් පේනවා මේ රහත් වෙන්නට අවශ්‍ය ප්‍රධානම කාරණේ ඔය පාරමිතාවලට වැඩි ප්‍රධානම කාරණේ එකක් තමන්ගේ යමක්කමක් තේරුම් කරගැනීමේ නොනැති පුද්ගලයෙක් වෙන්නට ඕනේ. දෙ ඊට ප්‍රධාන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ? ප්‍රධාන කාරණේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. අර ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ මේ බුද්ධ ශාසනයේ සියලු දියුණුව පුද්ගලිකුගේ පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තියයි නෝන තියෙන පුද්ගලයෙකු වීමයි යම් මට්ටමක යම් දෙයක් අවබෝධ කරගන්න ඊට පස්සේ සම්පත්තිය ලැබගෙන එයා ඒ නෝන තුලින් තව තවත් නෝන දියුණු කරන්නට ඕනේ. එතකොට එහෙම නැතුව මේ සංසාරයේ අපි ටික ටික ගුණධර්ම පුරුදු කරගෙන යන්නට ඕනි, අපි ටික ටික මේ පින්දහම් කරගෙන ඉන්නවා කියලා යමෙක් හිටියොත් වෙන්න පුළුවන් දේ තමයි මොකද වෙන්නේ? එයා දැන් දියුණු කරන්නා වූ ගුණාංග ඊළඟ ජීවිතවල ෂය වෙලා යන එක තමයි වෙන්නේ. මේ හැටි පරිහානිය තමයි යන්නේ. ඒක මේක නිකන් පිළිවෙලකට ක්‍රමක්‍රමිකව වැඩෙන දෙයක් නන් නෙමෙයි. ඒක අර ඉතාම සීමිත සත්ත්ව පිරිසකට විතරක් ඒක එක දිගට යන ගමනක් බවට පත් වෙනවා. මොකද අර සමහර ඒ අපේ දැන් 80000 ශ්‍රාවකයෝ ගත්තොත් ඒගොල්ලෝ බොහෝ දෙනෙක් අර මහා ඒ පින්කම් කළා සමහර බුදුරු මුණ ගැහිලා. ඒ පුණ්‍ය බලයට ඒ වාසනාවට ඒගොල්ලෝ දෙව්ලොවෙන් දෙව්ලොවට බොහෝ දෙනෙක් නැවත මේ සතර අපාගත වෙන්නේ නැතුව එක දිගට ආව ගමනක් මේ බුද්ධ කාලයේ වෙනකම්. ඒක ඉතාමත්ම සීමිත වාසනාවන්ත පිරිසකට විතරක් අත්වෙච්ච ඉරණමක්. අනික් බොහෝ දෙනෙක් එහෙම ආපු ගමනක් නෙමෙයි තියෙන්නේ. අවස්ථාව ලැබුණු වෙලාවේ අපිට අග්ගාලේක අල්ලගෙන මේ දිනු කරගත්ත පිරිසක් තමයි ඒ අනික් බොහෝ දෙනා. ඉතින් එහෙම හැමෝටම බුදුවරු මුණ ගැහෙන්නේ නැහැ. මුණ ගැහුණත් ඒ වගේ ලොකු පින්කම් කරගන්න තරම් අධ්‍යාත්මයක් සමහර අයටත් නැහැ. එතකොට වෙන්නේ අපි පාරමිතා පුරන්න ගියොත් වෙන්නේ තියෙන ගුණධර්ම ටික තාත්ත පිරිහෙන එක තමයි වෙලා මේ අභාග්‍ය සම්පන්නිර නමකට ලක් වෙන්න ලැබෙනවා. ඉතින් මට ගොඩක්ම මෙතනදී මේ වැදගත් වෙන්නේ මෙන්න මේ පුබ්බ යෝගාවචර සූත්‍රය කියන එක පෙන්වලා දෙන්නේ. කියන්නේ මේක මේ එකක් ත්‍රිපිටකයේ පාලියෙන් හදාගත්ත සූත්‍රයක් වගේ පේන තියෙන්නේ. ඒකේ කාරණා ඉදිරිපත් කරලා තියෙන විදිහත් අර ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයට තරම් ඒ නිර්වද්‍ය නැහැ. කල්පලක්ෂේ සහ සතර සංකේය කියන එක ගැන අනවබෝධයක් නිසා තමයි මේ අට අසංඛේ කල්පලක්ෂ කතා, එතකොට 16 අසංඛේ කල්පලක්ෂ කතා කියන ඒවා ඇවිල්ලා තියෙන්නේ.